නමුත් බුදුහාමුදුර පෙන්වපු විදිහට ඇහැ පිරිසිඳ දැක්කොත් තණ්හා කරන්න බෑ. කන පිරිසිඳ දැක්කොත් තණ්හා කරන්න බෑ. එතකොට කන කියන එක සද්දය ඇහෙන කෘත්‍යයට සාපේක්ෂව දත යුතුයි. කන කියන එක සද්දය ඇහුණා කියන්නේම කන උපන්න නිසායි. කන උපන්නොත් සද්දය ඇහෙනවාමයි. ඊට පස්සේ දැන් ඔන්න ඇහැ කන දිව නාසය ශරීරය කියන ඇහැ කන දිව නාසය කියන තුනම අපි කය කය කියාය කියලා දැම්මනේ. ඇහැට ඇල්පෙනතු දැල්ලා දැනෙන වේදනාව ඇහැ නෙමේ කය කිව්වා. කනට ඇනලත් පෙන්වුවා කන නෙමේ කය කියලා. නාසයට ඇනලත් පෙන්වුවා නාසය නෙමේ කය කියලා. දිවට ඇනලත් පෙන්වුවා දිව කියන එකට ඇනලත් පෙන්වුවා දිව නෙමේ කය කියලා. එතකොට දැන් එහෙනම් ඒ ස්පර්ශ වෙන කය මොකද්ද? දැන් ඇල්ලුවොත් කය දැනෙනවා. දැන් ඒ අල්ලන කයේ හැඩය මොන වගේද? දැන් අපි ඒ අපි අපිට ස්පර්ශ වෙන අහුවෙන කය ඒ රූපේ සුදු පාට එකක්ද? එහෙනම් රතු පාට කළු පාට. එහෙනම් දැන් ඒ අපිට සැප දුක් උපදින කය මොන පාටින් යුක්තද? පාටක් ගන්න බෑ. එහෙනම් මොන විදිය හැඩයකින් යුක්තද? මේ මනුස්ස හැඩේ අමනුස්ස හැඩේ දිගයි හතරස් කියලා බෑ. එහෙනම් එතකොට ප්‍රශ්නේ කෝ මම අපි කෝ ඈ ඔය ආයතන ටික පිළිසින්දන ගත්තාම මම කියන මාන්නය පවත්වන්න තියෙන ඉඩ තමයි නැත්තේ. මම කියලා පෙන්න ගන්න තැනක් නැහැ. ඇයි ඒ? දැන් අපි දකිනවා මෙහෙම බැලුවාම මේ දැන් ඇහැට පේන්න ඇහැට පේන කයද උදේ ඉඳන් කිවි අනිත් පැත්තේට තාම තියන්නේ ඇහැට කය පේනවා කියන එක. කය කියන එක තීරණය වෙන්න ඕනේ පොට්ටබ්බේට සාපේක්ෂව. කය කියන එක මොන විදිහටවත් පේන්න පුළුවන්ද? පේන්න බෑ. එහෙනම් මෙච්චර කාලයක් සැප දුක් වින්ද කය ඕගලන්ට මොන පාටද කියලාවත් කියන්න බෑනේ. පුළුවන්ද? පුළුවන් අහපන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොන හැඩේද මොන පාටද කියලා මේ සැප දුක් විඳින කය යථාර්ථව සංගතහම එහෙම නැහැ. එහෙම බෑ. ඔන්න ඔය මට්ටමට කෙනෙකුට තමන්ගේ නුවණින් දකින්න පුළුවන් නම් අන්න එයාට මේ කාම රාග සංයෝජනේ අතහැරෙනවා. මේ ලෝකේ මම කියලා පණවන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ එයාට. ඒ ටික තමයි මේ පුතින් අභිධර්මයේ කියන්නේ කෙලින්ම මාර්ගඵල මට්ටමේ නුවණවල වලට හසු වෙන මට්ටමේකයි දැන් අභිධර්මය පෙන්වන්නේ අධිපඤ්ඤා කොටසට දාලා. ඉතින් මේ ලෝකයේ ස්වභාවය අතහැරෙනවා. මේ අවබෝධයට එනකොට ලෝකයාගේ ලෝකේ පනවන මට්ටම අතහැරෙනවා. ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික පිරිසිඳ දකින්න ගියොත් මෙච්චර කල් අපි පාවිච්චි කරපු ඇහැ කන දිවනාසය ශරීරය කියන ටිකෙන් මිදෙනවා අපි. එතකොට වෙන්නේ නියම විදිහට ඇහැ කියන එක අනිත්‍යයි කියන එක පේනවා. ඇහැ කියන එක අනිත්‍යයි කියන්නේ දැකීම දැකීමක් විතරයි. ඇහැ ඉපදිලා යම් දර්ශනයක් පෙනේ නම් ඒ පෙනෙන දේ නැතිනකොට ඇහත් නැති වෙනවා කියලා එයාට නුවණයි. හොඳට දන්නවා ඇහි අනිත්‍ය. එතකොට කන අනිත්‍යයි රූපය අනිත්‍යයි. ඇයි ඒ? මේ සද්දය අනිත්‍යයි. ඇයි? යා දන්නව සද්දයක් ඇහුනොත් ඒ ඇහෙන්නේ කන උපන්න නිසායි. කන උපන්නේ සද්දයක් ඇහුණු නිසායි. ඇහෙන සද්දේ නැහැ කියන්නේ කනක් දැන් නැහැ. ඊට මෙහා ඕනම් අල්ලලා බලන්න ඕනම තැනක් දිව අහුවේද? නෑ. කන අහුවේද? අහුවෙන්නේ නෑ. එතකොට ඔන්න කන කියන එකේ අනිත්‍ය පේනවා. ඊට පස්සේ රස ගත්තාම එයා දන්නවා රසට සාපේක්ෂවයි දිව කියන කාරණාව කියන්නේ. දිවට සාපේක්ෂවයි රස කියන කාරණාව කියන්ට වෙන්නේ. එහෙම නැතිනම් මේ දැනුත් අපිට දිව තියෙනවා නෙමෙයි. දිව කියන එක ඒ රස දැනෙන කෘත්‍යයට අනුවයි නම් කරන්නේ. හොඳට තේරුම් කරගන්න ඕනේ ඒකේ තියෙන ලක්ෂණය තමයි දිව කොයි වෙලාවක හරි තිබුණොත් දිවට ගැටුනොත් උපදින විඥානය හොඳට මතක තබා ගන්න ඕනේ ජීවහ විඥානය. ඒකෙන් ජීවහ විඥානය උපන්නොත් දැනෙන්නේ රසමයි. කයට ගැටුනොත් ජීවහ විඥානය උපදින්න බෑ. උපදින්නේ නැහැ. එහෙම වුණොත් රස දැනෙන්නේ නැහැ. එතකොට ජීවහ විඥානය නොඉපදී රසත් නොයිපදී දිව විතරක් තියෙනවා කියලා එකක් නැහැ එහෙම. දැන් අපිට හිතෙන්නේ තාම ජීවහ විඥානය උපන්නේ නැහැ. රසත් උපන්නේ නැහැ. නමුත් දිව නම් අපි ගාව තියෙනවා කියලානේ හිතාගෙන ඉන්නේ. නේද? හොඳට මතක තියාගන්න චක්කුම් පටිච්ච රූපේච උපජේච චක්කුඤ්ඤං තින්නං සංගතිපද ස්පර්ශුණා කියලා කියන මේ තුන් දෙනාම. දෙන්නේක් විතරක් නිරුද්ධයි එක්කෙනෙක් විතරක් ඉන්නවා යන පැනවීමක් නැහැ. මේ දෙන්න නැත්තම් අනිත් කෙනා විද්දිමාන නැහැ. මේ එක්කෙනා නැත්තම් අනිත් දෙන්න විද්දිමාන නැහැ. ස්පර්ශය යන පැනවීමට යන්නේ නැහැ. ඒ තුන් දෙනාගේ එහෙම ස්පර්ශ නොවුනොත් ඒකෙන් සැප දුක් විඳින්නේ නැහැ අපි. අපි යන කරුණට යන්නේ නැහැ. ජීවිතය යන කරුණට යන්නේ නැහැ. ඒ අනුව වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්පර්ශය නොවුනොත් වේදනා සංඥා සංකාර විඥාන ඉපදිලාද? නෑ. එහෙම වුණොත් පුද්ගලයා ජීවිතයේ යන කරුණට යනවද? යන්නේ නෑ. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ රසත් නෑ, ජීවහ විඥානෙත් නෑ, දිව විතරක් තියෙනවා. කරුණ යෙදෙන්නේ නෑ. එහෙනම් ඒ අවස්ථාවද දිවද නෑ. අර කෘත්‍ය ටිකෙන් දකින්න ඕනේ මේ තිනං සංගති පසු තුන් දෙනා එකතු වුණාමයි පසපඤ්ඤායති. ස්පර්ශය යන පැනවීමෙන් පණවන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ස්කන්ධයන්ගේ හට ගැනීම පණවන්න පුළුවන්. ඒ ධර්මය නිරුද්ධ වෙනකොට ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ වේදනාවත් නිරුද්ධ වෙනවා. ආපහු එතකොට ඇති බවකින් පණවන්න බෑ. ඒ ඇති බවට නිමිති අද අපිට තියෙන්නේ අපි සැප දුක් විඳින දිව හඳුනා නොගත්ත කම නිසා. දිව කියලා වෙන හිතේ තියෙන රූපයක් ඇඳගෙන ඉන්න හින්දායි මේ ප්‍රශ්නේ. ඇහැ නොදන්න කම නිසා ඇහැ හිතේ හදාගෙන තියෙන්නේ මේ අපි. කන නොදන්න නිසා කන හිතේ හදාගෙන මේ තියෙන්නේ. නාසය නොදන්න නිසා නාසය හිතේ හදාගෙන අපි. එතකොට දිව නොදන්න නිසා දිව හිතේ හදාගෙන ඔය මනෝමයෙන් හදාගත්ත හැකන දිවනාසයේ ශරීරයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. එහෙම දේවල් නැතුව නෙමෙයි තියෙනවා. ඒකෙන් අපිට බාධාවක් නැහැ. ඒ අවස්ථාවට ඒ කෘත්‍ය වෙනවා අතහැරනවා. රහතන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේලාටත් රස නොතේරෙයිද? තේරෙනවා. ඒ ස්පර්ශය නැති වුණාම ඒ රසත් ඉවරයි, ඒ දිවත් ඉවරයි, මේ ඒ ස්පර්ශයත් ඉවරයි, එමුකුත් නැහැ නේද? එතකොට ඔන්න ඔය තැනට ඉස්සෙල්ලා ඉඳපු තවත් ඔය දර්ශනේ තවත් එහාට තියෙනවා. සිතුවිලි මෙරි මෙරි උපදින සිද්ධිය නෙමෙයි මම මේ කියන්නේ. මේ පුරාණ කර්මයට හටගත්ත මේ වස්තුන් නිසා ගැටෙනකොට සැප දුක් උපදිනවා. අනිත්‍ය බැලුවත් නැතත් ඒක අනිත්‍ය වෙනවා. ඒක නිට්ටිය වෙන විදිහට පරිහරණය කරන්න එපා කියලා කියන්නේ. නිට්ටිය වෙන විදිහට කියලා කියන්නේ ඒකට තව රූප ඇඳ ගන්න එපා. දැන් මෙහෙම කයට ගැටුනොත් හිතෙන් ඇඳ ගන්න එපා මේ නහයයි කියලා. හොඳට සිහිය නුවණ ගෙනියන්න මේ කයයි පුට්ටබ්බේ නේද ගැටුනේ කියලා ඇත්ත ඇති විදිහට ගෙනියන්න මෙතෙන්ට. කයයි පුට්ටබ්බේ ගැටුනේ කිව්වහම ඕගලන්ට නහය කියලා එකක් ඇඳ ගන්න බෑ. ඇත්තටම ගැටුනේ නහය නෙමෙයිනේ. මෙතන තියෙන්නේ ගැටෙන එක නෙමෙයි දෝෂේ. අර හිතේ ඇඳගන්න සිද්ධියේ දෝෂේ තියෙන්නේ. මේ කන ඇල්ලුවා කියලා ගන්න එපා. හොඳට සිහිය නුවණ ගෙනියන්න මේ කයයි පුට්ටබ්බේයි. දෝෂේ තියෙන්නේ කන ඇඳ ගන්න එක, මනස සම්බන්ධ කර ගන්න එක. ඒ ටික අතහරින්න. ඒ ටිකේ දෝෂේ. මේ සැප දුක් විඳින එක විඳින්න වෙනවා මේ කය තියෙනකම්. ප්‍රශ්නෙකුත් නැහැ. සැප හරි දුක හරි තිබුණත් ඒක එහෙමම අතහැරෙනවා, අනිත්‍ය වෙනවා. ඒ මොකද දැන් මේ වේදනාව ආරම්භය තණ්හාව ඇති කරගන්න බෑ අපිට නිමිත්තක් හිතෙන් අල්ලගන්න නැතුව. ගොයම් කපන කෙනාට ගොයම් මිට අතින් අල්ලගන්න නැතුව කපන්න බෑ නේද? තනි අතකින් දැකත්තක් කරන් කපන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ ඇති වෙන වේදනාව තණ්හාව ඇති කරගන්න බෑ හිතෙන් අල්ලගන්න නැත්තම්. හිතෙන් අල්ලගන්න වෙන්නේ මොකද? කන කියලා යල්ලගන්නේ අපි. තේරුණාද? එහෙම නැත්තම් දැකපු ඔක්කොම සටහන සිහි කළා කයයි කියලා. හිතෙන් එකක් හදලයි මේක අල්ලගන්නේ. එහෙම හිතෙන් නිමිත්තක් අල්ලා නොගත්තොත් මේකට තණ්හාව හිටින්නේ. තණ්හා කරන්න දැනක් නැහැ. ඒ කොතෙන්ද තණ්හා කරන ඒ වේදනාව ආපු රූපේ ගැන අපිට අල්ලගන්න නිමිත්තක් නැති වුණු? වේදනාව ආව රූපෙ මෙන්න මේක හොඳයි කියලා මොකද්ද අපි විනිශ්චය කරන්නේ? විචේ කරන්න තැනක් නැහැ අපිට. ඉතින් ඒකෙන් වෙන්නේ කියන්නේ මේ කය තියෙනකම් කයට ගැටීම නිසා වේදනා එනවා. එන වේදනාවන් ආරම්භය ඒ කියන්නේ ආපහු මෙහාට යන්න එපා කියන්නේ. බාහිරය නිසා තමා තුළ චිත්තචෛසික ධර්ම උපදින්න පුළුවන්. උපදින චිත්තචෛසිකයන්ගෙන් බාහිරය හොයාගෙන යන්න බැරි වෙන්න ඕන. ඕගොල්ලන්ට දැන් මේ මොහොතේදී දැකපු එකදු රූපයක් හරි සිහි කරගන්න පුළුවන් තාක් දැනගන්න මේ තමයි කෙලස් කියලා. මේ තමයි ප්‍රපංච. අහපු එකදු සද්දයක් හරි ඕගොල්ලන්ට සිහි කරගන්න පුළුවන් නම් අහවලා බැන්න නේද, අහවලා බැන්න නේද, අර විදියට බැන්න නේද කියලා මේ ඕගොල්ලන්ට රාගය හෝ පටිඝය හෝ ඇති කරගන්න හේතු ටික තියෙන්නේ මේ. ඔය සිහි කළ තරහවක් කැමැත් ඇති කරගන්න බැයිද? පුළුවන්. ඔය තමයි කර්ම. කර්ම ශේෂ්ත්‍රය. නමුත් මේකෙන් කියන කාරණාව මෙහෙමයි. අර මං කිව්වේ වැලි කැට ටික ඉදිරියට ගියහම වැලි කන්දක් අපිට පේන්න පුළුවන්. තේරෙනව නේද? නමුත් පැත්තකට ගිහිල්ලා මට වැලි කන්ද සිහි කරන්න බැරි වෙන්න ඕනේ. ඒ වැලි කැට ටික නිසා කන්දක් පෙවුනා මිසක කන්දක් තිබුණ හින්දා මට කන්දක් පෙවුනා නෙමෙයිනේ. වැලි කැට තිබුණ තැනක කන්දක් පෙවුනා නම් පේන්න පුළුවන්. මට පැත්තට ගියොත් සිහි කරන්න පුළුවන් වෙනවා නම් සිහි කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? වැලි කැට ටික මිසක කන්ද සිහි කරන්න බැරි වෙන්න ඕනේ. තේරෙනා නේද? කිසිම වෙලාවක මට පැත්තකට ගිහිල්ලා වැලි කන්ද ආපහු සිහි කරන්න පුළුවන් නම් වැලි ගොඩ සිහි කරන්න පුළුවන් නම් ඒ තමයි ප්‍රපංචයට තියෙන. දැකපු දේ මෙහෙ තියනවා කියලා අපිට ඒ කියන්නේ ඒ නිසා තමයි පෙවුනේ. පේන දේ සිහි කරනවා කියලා කියන්නේ අන්න බොරුව විපල්ලාසෙ. වැලි කැට තියෙන තැනක කන්දක් තියනවා කියලා මෙහෙ හිතාගෙන හිටියද අපි මෙහෙම හිතාගෙන හිටියද ඒ තියෙන වැලි කැට. ඒ වගේ ඒ අර්ථකින් මං කියන්නේ මෙතන තියෙන මහ භූත නිසා මෙහෙම යමක් අපිට පේන්න පුළුවන්. පෙනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පේන දේ ඔයගොල්ලෝ මෙහෙම සිහි කරනවා නම් අන්න ඒක ප්‍රපංචයයි. දැන් පෙවුණු දේ ඔයගොල්ලෝ සිහි කරනවා කියලා කියන්නේ පැත්තකට ගිහිල්ලා වැලි කන්ද වැලි ගොඩ සිහි කරනවා කියන්නේ එකමයි. ඔයගොල්ලෝ ආපහු ඒ වැලි කැට තියෙන තැන් වලට ගියා මේ හැඩතල පේනවා වගේ. ඒ ධාතු ගැටෙනකොට ඕගොල්ලන්ට හැඩතල පෙනේ. මේ ඇත්ත දන්නේ නැති හින්දා ඕගොල්ලෝ හිතන්නේ මේ තිබුණු ගේ පේනවා, තිබුණු ගේට්ටුව පේනවා, තිබුණු කාරක පේනවා කියලා හිතන්නේ. නමුත් උනේ අපි කියමු මෙන්න මෙතන එක අවකාශ ධාතුවේ වැලි කැට ගොඩක්. මෙතන වැලි කැට ගොඩක්. මෙතන වැලි කැට ගොඩක් තියෙනවා කියන්නකෝ. දැන් මේ වැලි කැට ගොඩ තියෙන අවකාශ ධාතුවේ වැලි කැට ටික දිහා බලනකොට අපිට හැඩයක් පෙනේ. අපිට පෙනේ. දැන් අපි අනිත් වැලි කැට ටික දිහා බලනකොට අර නිසා ආපු හැඩේ පේන්නේ නැහැ. එතන දැන් වැලි කැට ටික විතරයි තියෙන්නේ. වැලි කැටයි අහසයි. මේ වැලි කැට ටික නිසා හැඩයක් වෙන්නේ. අනිත් වැලි කැට ටික දිහා බලනකොට දැන් අර පෙවුණු දෙකම අතහැරෙනවා. දැන් එතන තියෙන යථා ස්වභාවය අපි තේරුම් ගන්න දැන් තියෙන්නේ වැලි කැට ටිකයි අහසයි. දැන් මෙතන තියෙන හැම වෙලාවෙම මම එකකින් අතහැරෙන්නේ තව එකක් වෙන්න මට්ටමට ගිහිල්ලා. තේරෙනව නේද? මේ වැලි කැට ටිකෙන් මම දිහා බලනකොට මට හැඩයක් පේනවා. අනිත් වැලි කැට ටික දිහා බලනකොට අර හැඩේ අතහැරෙනවා. ඉතුරු නැතුවම නැති වෙනවා. මට මෙතන තියෙන වැලි කැට ටික නිසා හැඩයක් පෙනෙයි දැන්. තේරෙනවද? එතකොට ඊගාව තැනට යනකොට අර දැකපු වැලි ගොඩ පේන එකත් අතහැරෙයි. මෙතන වැලි කැට ටික නිසා හැඩයක් පෙනෙයි. මෙතන ඉන්න මට පුළුවන් වුණොත් ඉස්සෙල්ල වැලි ගොඩ වල දෙක තියෙනවා කියලා සිහි කරගන්න. ඒ තමයි ප්‍රපංචය කෙලෙසි. දැන් එහෙම දෙයක් නැහැනේ. හැබැයි මට සිහි කරගන්න පුළුවන් නම් ඇත්ත. ආපහු ඒ පැත්ත බැලුවොත් එතන තියෙන වැලි කැට හින්දා මට මෙහෙම පෙනෙයි කියලා මේක කෙලෙස් නැහැ. මේක නුවණ. මේක ඇත්ත. එහෙම සිහි කරලා බලන්න පුළුවන්. බලනකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ එයා හිතපු විදිහටමත් වෙනවා. අපහැරලා බලන්න බැරි නෑ. බලන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන එකකින් නෙමෙයි ඇත්තයින් බලන්නේ. වැලි කැට ටික දිහා බැලුවොත් ආයෙත් මෙහෙම සටහනක් පෙනෙයි කියලායි බලන්නේ. නමුත් අපි බලන්නේ එහෙම නෙමෙයිනේ. එතන තියෙන වැලි ගොඩ දිහා බැලුවොත් මෙහෙම වැලි කැට ටික පෙනෙයි. මේ වැලි ගොඩ පෙනෙයි කියලානේ හිතන්නේ. නේද? දැන් අපි ඔන්න දැන් හිතනවා අපි නිකන් හිතන්න වැලි කැට ගොඩාක් අවකාශ ධාතුවේ තියෙන තැනක මෙහෙම හැඩයක් මට පේනවා. දැන් පැත්තකට යනකොට දැන් මේ පේන දේ තියෙනව නෙමෙයි මෙතන තියෙන වැලි කැට ටිකයි අවකාශ ධාතුවේ තියෙන්නේ. නමුත් මට නුවණ තියෙන්න ඕනේ. මං ආපහු බැලුවොත් වැලි කැට ටිකයි අවකාශ ධාතුවේ තියෙන තැන මට 13 අනන්ත නිසා මෙහෙම හැඩයක් පෙනෙයි කියන නුවණෙන් මට බැලුවා යකි. එතකොට මම මේ ඇත්තෙන් ඉන්නේ. මේ දැකපු එක දැක්ක නෙමෙයි මම ආපහු. පෙවුණු දේ ආපහු බැලුවා නෙමෙයි මම. මේ පේන්නේ සිද්ධි අලුතෙන්ම මට එතකොට උපදින්නේ. පෙර නොතිබීම මේ පෙන්වන දේ වෙන්නේ කියන එක. තේරෙනවද කියන එක? ඔන්න ඔහොම ඇත්තක් මේකේ දියෙන්නේ. එහෙම ගත්තාම බාහිරේ ඉඳන් මෙහාට එන්න පුළුවන්. මෙහි ඉඳන් ආපහු යන්න බෑ. ඕගොල්ලන්ට රූපය ගැන හිතෙන් සිහි කරන්න පුළුවන් තාක් ප්‍රපංචයි කෙලෙස්. ඕගොල්ලෝ යම් කලක දැක්කොත් මට රූපය සිහි කරන්න බෑ. මම රූපය සිහි කරනවා කියලා කරන්නේ මෙන්න මේ දේ නේද? සිහි කරන්න. නමුත් රූපේ සිහි කරනවා කියලා කරලා තියෙන්නේ මෙන්න මේ ටික නේද කියන එකට නුවණයි. එතකොට මෙයාට ඒක රූපේ නෙමෙයි. ලෝකයට වගේ දැකපු රූපේ එහෙ තියෙනවා කියලා සිහි කරනවා කියලා කරන්නේ මේක නේද කියලා සිහි කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි දැකපු රූපයමනේ සිහි කරන්නේ. ඒ තාක් කෙලෙස්. අහපු සද්දේ සිහි කරනවා කියලා මේ කරන්නේ මේකයි නේද කියලා අපිට සිහි කරන්න පුළුවන්. නමුත් ලෝකෙ එහෙම නෙමෙයි. අහපු සද්දේම සිහි කරනවා. ඒ තාක් ප්‍රපංචයි. අහපු ගන්ධයෙන් සිහි කරන තාක්. ඒ කියන්නේ බාහිර ආයතන ගැටීම නිසා මෙහි චිත්තචෛසික ධර්ම ඉපදුන එකේ ප්‍රතිඵලයක් තමයි පෙවුණා, ඇහුණා, දැනුණා, දැනගත්තා. පෙවුණු, ඇහුණු, දැනුණු, දැනගත්ත දේවල් එකක් හරි ඔයගලන්ට බාහිරෙන් හම්බ වෙන තාක් තාම සසර තියෙනවා, ජරා මරණ තියෙනවා කියලා දැනගන්න. යම් දවසක ඕගල්ලන්ට එහෙ නිසා මෙහෙ උපදිනවා. නමුත් මෙහෙ උපදිනදී මෙහෙට අයිති නැහැ කියන නුවණක් හිටියෝ එදාට ඉපදීම ඉවරයි කියලා දැනගන්න. පොඩි වෙනසක් තියෙන අපි හිතන්නේ ගොඩාක් අමාරුයි කියලා. නෑ, මේ හුරුව හින්දයි. බොරුවට මෙච්චර හුරු වෙලා හුරු වුණාම මෙච්චර පහසුවෙන් කරනවා නම් ඇත්ත ඊට වඩා බලයි. ඇත්ත ගොඩාක් ලේසි. නමුත් බොරුවේ හුරුව වැඩි. ඒ කියන්නේ ඇත්ත දකින්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වැලි කැට තියෙන හින්දා මට වැලි ගොඩක් හැටියට පේනවා. ඇත්තම ඇත්ත. වැරද්ද කර තියෙන්නේ මේ මෙතන වැඩි කන්දක් තියෙනවා තියෙන එක පේනවා කියන වැරද්ද. ඔය වැරද්දෙන් බලන්න එපා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පැත්තකට ගියහම දැකපු දේ තියෙනවා කියන එක හිතින්නේ බේමයි ඔහොම බැලුවොත්. වැලි ගොඩක් තියෙනවා ගොඩක් තියෙන නිසායි මට ගොඩක් පෙවුනේ කියලා. අපි හිටියොත් පැත්තකට ගියහම හිතෙන්නේ මට වැලි ගොඩක් තියෙනවා මං දැකපු එක තියෙනවා කියලා. ඒකේ තේරුම තමයි ওই විදිහටමයි දැකපු අහපු ප්‍රියමනාප දේවල් තියෙනවා කියලා බාහිරෙන් හිටියොත් හොයාගෙන යනවා අපි. කෙලස් ඇති වෙන්න තියෙන ඉඩමේ දැකපු අහපු ප්‍රියමනාප දේවල් පෙනීම නෙමෙයි දෝෂේ. පෙනෙන දේවල් තියෙනවා කියපු හින්දානේ යන්නේ. පෙනෙන දේ අනිත්‍ය වුණා නම් නැති වුණා නම් යනවාද අපි? තණ්හාවට ඉඩ තියෙනවද? නැහැ. පෙනෙන දේවල් පෙනීමෙන් පස්සේ ඉවර නොවෙන එක නෙමෙයික දෝෂේ. ඒ ඉවර නොවෙන්නේ මෙන්න මේ වැරද්දින් තමයි. තේරුණාද මේ කියන එක? මේ ආයතන ගැට ගහන්න එපා කියන එකෙන් කියන්නේ ඒක. කිසිම වෙලාවක අපිට ලස්සන රූපෙකුත් පෙවුණා නම් පේන රූපෙත් අපි අහකට ගියත් තිබුණා නම් තියෙනවා නම් තණ්හාව ඇති වුණොත් ඒක හොයාගෙන නොයා ඉන්නේ. මේ විඥාන පුද්ගලයක් කරනව නෙමෙයි. මේ ස්වභාවය තමයි වේදනාපච්චය තණ්හා. ධර්මතාවය තමයි වේදනාවටයි තණ්හා කරන්නේ. යම් යම් තැනකද සැප වේදනාව වැඩි එන්නේ ඒ තැනට තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානයේ භවයේ ජාති කියලා ඒක හොයාගෙන යනවා කියන එක වළක්වන්න බෑ. ධර්මතාවය නිසා. එතකොට මේක නොවෙන්න නම් වෙන්න ඕනේ අර විදිහට. එහෙම කළාම වෙන දේ තමයි, ඒ කියන්නේ ඇත්තටම ඇත්ත දැක්කහම වෙන්නේ පෙනෙන ඇහෙන දේවල් ඒ අවස්ථාවට නැති වෙනවා කියලා දකිනවා ඉබේම. කියන්නේ වැලි ගොඩක් හැටියට පෙවුනට තියෙන වැලි කැට ටික නම්, වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පෙවුනා නම් පේනවා. දැන් බලාගෙන ඉන්න පුළුවන්. පැයක් හරි බලාගෙන ඉන්න පුළුවන්. ඒද ප්‍රශ්නයක් නැහැ. පැත්තකට යනකොට ඉවරයි. ආයෙත් හිතින්වත් සිහි කරන්න බෑ යාට. දැකපු දේ හිතින්වත් සිහි කරන්න බෑ කිව්වේ, හිතින් සිහි කරනකොට ඒක නුවණව දැන් මේ සිහි කරන එක මනෝමයයි නේද කියලා. එහි තියෙන එක දැකපු දැකලා තියෙන එකක් එහා සිහි කරන්න බෑ කවදාවත් අපිට වගේ. දැන් අපි එහෙම නෙමෙයි හිතින් සිහි කරන්නේ තියෙන එකක්නේ. ඇති එහෙම එකක් සිහි කරන්න බැරි වෙනවා. ඔන්න ඔය තැනට ගිහාම අපි තුල කෙලෙස් රැඳෙන්නේ නැහැ කියදලා. තේගෙනල්ලත් තියෙනවා කිනව නේද? අතේ ටික දෙන්න. මේ කියන කරුණු තේරෙනවද ටික ටික? ඔව්, එතනදී දකින අහන දේ අනිත්‍ය එතනින් දකින්ද? බල්ලගේ උපමාවෙන් උපමාව ගන්න පුළුවන්. වැලි කන්දක් හැටියට පෙනෙන එක පෙරණුති වීම හටගෙන නැති වෙනවා කියන එක. හැබැයි ඒ බල්ලගේ උපමාවෙන් අපිට පවතින දේ පෙන්වන්නේ නැහැ. දැන් මේ වැලි කන්දයෙන් පෙන්නනවා දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්නේ ඇයි? මෙන්න මෙහෙම සිද්ධියක් වෙච්ච නිසායි මෙතන කියන ටික. පෙනුණු දේ වැලි ගොඩක් පෙනුණු හැටියට පෙනෙනකොට පෙනුණු දේ පෙරණතුවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා වගේ තමයි පොකුණට තිබුණු ඡායාව ඇති වෙලා නැති වෙනවා. නමුත් පෙරණතුවීම හටගෙන ඉතුරු නැතුව නැති වුණේ ඇයි? ඇයි එහෙම වුනේ කියන්න තව කරුණු ටිකක් මේකේ පැ. ඒකට තියෙන ඒ උපමාවට වඩා ටිකක් වැඩි කරුණුයි මේ වටිනාකම වැඩි මේකෙදි. මොකද එහෙම කියන්න හේතුව මෙන්න මෙහෙම සිද්ධියක් මෙතන වෙන නිසායි කියන එක. ඒ කියන්නේ අපිට පෙනෙන දේම තියෙන දේම පෙවුනා නම් කවදාවත් පෙනීමෙන් පස්සේ ඒක ඉවරයි කියලා කියන්න බෑ. ඇයි? ඒක පෙවුණු දේ තියෙනවනේ, ඉබේමයි මනස හිටින්නේ දැකපු දේ තියෙනවා කියලා. ඉතින් මේ පෙනුණු දෙයම තියෙනවා කියන අපේ මානසික මට්ටම තමයි අද අපිට කර්ම වෙන්නේ එකයි. එහෙම වෙන්නේ සම්මාදිට්ඨිය නැති නිසා. සම්මාදිට්ඨිය කියලා කිව්ව වෙන මොකුත් නෙමෙයි. ඇත්තටම ඇත්ත. වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් හැටියට පෙනෙනවා කියන එක තමයි ඇත්තම ඇත්ත. වැලි කන්දක් තියෙන තැනක වැලි කන්දක් පේනවා කියන එක බොරුව. තේරෙනවද? දැන් මෙහෙම බලන් දෙපා සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටිය බලන්න. කිව්වහම ලොකු වෙනසක් වෙනවා. ඒ කියන්නේ දැන් වැලි ගොඩක් කියලා එකක් අපි හිතාගෙන ඉන්නේ වැලි ගොඩේ තියෙන්නේ වැලි කැට කියලානේ. නමුත් ඕක උනේ වැලි කැට ටික නිසා වැලි ගොඩක් පෙවුණා මිසක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අවකාශ ධාතුවේ වැලි ගොඩක් කියලා එකක් තියෙනවා. ඕකට ටැක්ටරයකින් අපි වැලි ගනනලා දැම්මද? එහෙම වෙනවද? නෑ. වැලි කැට ටිකක් බාපු හින්දා වැලි ගොඩක් පේනවනේ. ඇත්ත මේකනේ. එහෙනම් වැලි ගොඩක් තියෙන තැනක වැලි ගොඩක් අපිට පේනවද? නෑ. පේන්නේ කොහොමද? වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා. එතකොට පේන්න පුළුවන්. නමුත් තියෙන්න බෑ. මොකද වැලි ගොඩ දැන් අපිට ඔබන්න පුළුවන්ද වැලි කැට ඇතුළට? බෑ. එහෙනම් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ වෙනමුකුත් නෙමෙයි, වැලි ගොඩකුයි තියෙන්නේ වැලි ගොඩකුයි පේන්නේ. මෙහෙම දකින්න එකේ වැරද්ද මොකද්ද? පැත්තකට ගියාමත් දැකපු වැලි ගොඩ තියෙනවා මෙහෙ කියලා හිටිනවා. ඔතන වැලි ටිකේ හින්දනම් ප්‍රශ්නයක් නැහැ. ඔය මෝඩකමෙන් බැලුවහම ලස්සන රූපයක් දැක්කහම ඔය මෝඩකම හිටිනවා. දැකපු එක මෙහෙ තියෙන්නේ කියලා. එතකොට ඒක හොයාගෙන යනවා අපි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. වැලි ගොඩේදී නම් ආපහු යන්න නැති වෙන්න පුළුවන්. කියන්නකො මේ මෝඩකම මේ විදිහට ගියාම හැම අරමුණක් ගන්නම යන්නේ ඔහොමනේ. දැඩි කෙලෙස් ඇති වෙන, රාගය ඇති වෙන අරමුණක් ඇති වුණාම ඒකෙත් මෙහෙමම නිමිත්ත මෙහෙ තියෙනවා කියලා හිතියොත් හොයාගෙන යන්නේ නැද්ද එතකොට? යනවා. ඒකයි මේකේ තියෙන දෝෂේ. දැන් මේ පොතක් බලනකොටත් මේ අරමුණේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වැරද්ද එක විදිහට මෙහෙම බැලුවාම රාගදේශය ඇති වෙන්න පුළුවන් අරමුණේදීත් ওই විදිහටමයි පේන්නේ. එතකොට අපි එහෙම යනවා. අර ඇත්ත බලුවාම වැලි කැට තියෙන තැනක මෙහෙම පේනවා කියලා බැලුවාම තියෙන වාසිය තමයි අපි දන්නවා ඒ වස්තු ඉස්සරහාට ගියාම මෙහෙම පෙනෙනවා. නමුත් පැත්තකට ගියාම පෙනෙන දේ සිහි කරලා යන්න බෑ ආපහු. ඒ කියන්නේ පැත්තකට ගිය නුවණක් තියෙන කෙනෙකුට කිසිම දවසක දැකපු වැලි ගොඩ සිහි කරන්න බෑ. ඇයි? එයා දන්නවා සිහි කරනකොටත් මෙහෙම දෙයක් එහෙ නෑ. දැන් තියෙන්නේ වැලි කැට ටික යථාභූත ස්වභාවය සිහි කරුව හැකි. වැලි කැට ටික අවකාශ ධාතු සිහි කරුව හැකි. ඒ විතරක් නෙමෙයි, ආයෙත් බලන්න ගියාම මෙහෙම එකක් පේනවා කියලා දන්නවා. එතකොට හැම වෙලාවෙම මෙයාට හම්බ වෙන්නේ මෙයා දකින්න අලුත්ම දෙයක්. තිබිච්ච දෙයක් කවදාවත් බලන්න බෑ. පෙර නොතිබීම හට ගන්නවා කියලා කියන්නේ හටගත් එක ඉතුරු නැතුව නැති වෙනවා, අනිත්‍යයි කියලා කියන්නේ ඒක. නිට්ටිය වෙන්නේ නැහැ. එතකොට තියෙන දේ බලලා තණ්හා කරලා යන්න බෑ. තණ්හා කරන් තියන්නද්ද තියෙන දේකට තණ්හා කරන්නත් බැරි වෙනවා. මොකද අනිත්‍ය කියන එක ප්‍රකට වෙනවා එච්චර. ඒ විදිහටමයි ඇහැ කන දිව ඔය මට්ටමට එනකොට තමයි ඇහැ පේන්නේ අපිට අර විදිහට. එතකොට ඇහැ පේන්නේ දාට. ඔය මට්ටමට එනකොටයි තාම ඇහැ පේන්නේ අපිට. ඒ මට්ටමට එනකොටයි ඇහැ පේන්නේ. ඔය මට්ටමට එනකොටයි ඇහැ කියන එක අනිදර්ශනයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වපු තැනට එන්නේ. ඔන්න ඔය මට්ටමට ආවහමයි කන කියන එක අනිදර්ශනයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වපු මට්ටමට එන්නේ. ඔන්න ඔය දර්ශනේ ඔය විදිහට ආවහමයි නාසය කියන අනිදර්ශනයි කියන දකින්න බෑ. දකින්න බෑ කියන එකට එන්නේ. ඇහැ කන දිව නාසය ශරීරයේ දකින්න බෑ කියන මට්ටමට එන්නේ. අපිට මෙච්චර කාලයක් අපි කියලා දැකපු එකම ඉන්ද්‍රියක්වත් දකින්න බැරි තැනට ආවහම අපිව අපෙන් මිදෙනවා. අපිට ලෝකේ බොහෝ දෙනෙකුට ලෝකේ දේවල් වලින් මිදෙන්න පුළුවන් තමන්ට තමන්ගෙන් මිදෙන්න බෑනේ. තමන්ට තමන්ගෙන් මිදෙන්න බෑ. ඒ කියන්නේ මේ තමන් ඌ ස්කන්ධයේම අනිත් හැම එකකින්ම අතහැරලා මේ ජීවිතයේ තියෙන ආසාව අතහැරෙන්නේ නෑ. තමන් වල්ල ගන්න පුළුවන්. බුදුදහමෙන් පෙන්වන්නේ ධර්මයේ යථාර්ථය ලෝකෙ ඔක්කොම අතහැරනවා තමන් අතහැරියෝ. මෙතන අතහැරින්නයි පෙන්වන්නේ. බොහෝ තැන්ක බොහෝ දිනෙක කරන්නේ බාහිර බොහෝ දේ අතහරිනවා තමන් අතහරින්නේ නැහැ. අතහරින්න ක්‍රමයක් නැහැ. තමන් කියන තැන පිහිටලා තමයි මේ අනිත් දේවල් අතහරින්න පුළුවන් අපිට. එහෙ අතහරින්න ඕනේ නැහැ. වෙහෙතෙන්න ඕනේ නැහැ. තමන් කියන තැන අතහරිනවා නම් අතහැරෙන්න පුළුවන් නම් අනිත්‍ය අතර නිබේමයි. ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටික අපිට අතහැරෙනවා නම් මේ ටික අපේ නුදකින බවට යනවා නම් ඉබේමයි. කාම ලෝකී ජීවත් වෙන අපි අතහැරෙන්නේ. එදාට මේ රූපය බලලා ලෝකේ අහවලා කියලා කියයි. ලෝකේ එහෙම කියද්දිත් ඒ රූපයෙන් අපි මිදිලා. හොඳයි එහෙනම් ගිලම්පස ටික ගන්න. මෝඩකමකින් යුක්ත ස්වභාවකින් උපදින්නේ නැති ඉතා තීක්ෂණ ප්‍රඥාවක් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ලබා ගන්න තරම් විශාල ආනිසංසයක් ලැබෙන මේ ජරා මරණ සංඛ්‍යාත සංසාර දුකින් තමන්ටත් අනිත් අයටත් එතර වෙන්න පුළුවන් වටිනා කුසල ධර්මයක් අපේ පින්වත් මහත්තුරු කළා. හරියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං චිනාති. සීලු දාන්‍යන්ටම වඩා ධර්ම දානයේ දිනනවා ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් බුද්ධාදී සත්පුරුෂ උත්තමයන් පවා ප්‍රශංසා කළ පින්කමක් සිද්ධ කළා අපේ පින්වත් මහත්මලා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මෙතෙන්ට නොපෙමිණියත් එහා පැත්තේ පුස්තකාලේ ඉන්නව මහත්තු කට්ටියක්. ඒ මහත්තලත් සද්ධර්මය සඳහාම ධර්ම දානමය කුසලන සඳහා මහ විශාල මහිතන්නේ ලක්ෂ ගන්නක් වටිනා පින්කමක් කරනවා. වටිනා පොත් කබඩ් එකක් හයි කරනවා. ඉතින් මේ පින්වත් සිළු දෙනා සතුටු වෙන්න ඕනේ. මෙලොව පරලොව දෙකේදීම බොහෝ කාලයක් දුකකටපත් නොවි හිත සැනසෙල්ල පිණිස පවතින මහා කුසල ධර්මයක් රස කරන වගේම මේ උතුම් සම්බුද්ධ ශාසනය එක මොහොතක් හරි පවතින්නේ මහා සංඝරත්නය ලෝකෙ වැඩ හිටියොත්, ඒ වගේම මේ සද්ධර්මයේ ලෝකෙ පැවතුනොත්. ඒතාක් මේක අබුද්ධ උත්පාද කාලයක් යන ගණිත යන්නේ. ඒ ධර්මයයි සංඝරත්නයයි දෙක ලෝකෙ පවතින තාක් බුද්ධ රත්නේ පවතිනවා. තුනුරුවන් ලෝකෙ වැඩ ඉන්න තාක් මේ ජරා මරණ සංඛ්‍යාත සසර දුක අවසන් කළා. අහිංසක ලෝකයට සසර දුකින් ඈතර වෙන මාවත තියෙනවා. ඉතින් මෙතන ඉන්න අපේ මහත්තලත් ඒ පුස්තකාලේ ඉන්නේ මහත්තලා හැමෝමත් අද මේ කරන්නේ කලේ පෞද්ගලිකව කරන උපකාරයකට වඩා සම්බුද්ධ ශාසනයට කළ මහා උපකාරයක්. මේ ජරා මරණ දුකෙන් ලෝකයට ඈතර වෙන්න තියෙන සද්ධර්මය තව ටික කලක් හරි ලෝකයේ තුල පවත්වන්න දරපු උත්සාහය බුදුහාමුදුරුව මහා කරුණාවෙන් දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ ලෝකේ පවත්වල අහිංසක ලෝකය සසර දුකින් එතර වේවා කියන කරුණාව මේ පින්වතුන් කළ ක්‍රියාව තුලද ගැබ්බෙලා තියෙනවා. ඒක අපිට නොපෙනෙන්න ඇති. නමුත් එහෙම තියෙනවා. ඒ තරම් වටිනා කුසල ධර්මයක් සිද්ධ කළා. එහෙනම් කල්පනා කරගන්නට ප්‍රමහත්ලා කළ මේ කුසල ධර්මයන්ද මෙත අපේ පින්වත් මහත්ලා ඇති දැඩි කළ මෞපිය ගුරුර නැද බඳු මිත්‍ර ආදීන්ය පරලෝකෙල්ලින් නම් ඒ සියලු දෙනාටත් මේට උදව් උපකාර කළ සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ මියගේ සියලු ඥාතින්ටත් මේ කුසල්‍ය අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට. ඒ වගේම මේ පින්වත් මහත්මලා නමින් මහත්මලාගේ සුජීවත්ව වාසය කරන මෞපිය ගුරුර නැද බඳු මිත්‍ර ආදීන්ටත් මේ සඳහා මේ සත්ක්‍රියාවන් සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සියලු දෙනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සම්මුද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුගි දුප්පත් අසරණ දින්දු භාවයකට පත්න වේ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍තිය අවබෝධ කර ගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා සාදු.